ප්‍රශ්නයක් නැගලා තියෙනවා මේ චුතිසිත සමගම එහෙනම් ප්‍රතිචිත රාගත ප්‍රතිසන්දි සිත්තේ පහළ වෙනවා නම් මේ චිත්තස්සන දෙකක් එක චිත්ත විදියක පහළ වෙනවා. ඒක එහෙම වෙනවා නම් මිනිසෙ මියගො නැවත මිනිසත් භවයක් මිනිසෙ ලෙසට උත්පත්ති ලැබීමක් වන විට ඒ අවස්ථා දෙකම ක්ෂණිකව සිදු වෙනවාද කියලා. එහෙනම් මෙතන කෙනෙක් මැරෙනකොට ඒ ක්ෂණයේදීම ප්‍රතිසන්දි චිත්තය හට ගන්නවා නම් ඒකේ මව ගැව සකස් වෙලා තියනවාද? මව ගැවක තියෙන බුද්ධලයා මිනිහෙක් වශයෙන් ආශ්‍රය ඒ වෙලාවේ යනවාද? දැන් මොකද මේ ක්‍රමයේ කියන එකයි අහන්නේ. දැන් මෙතෙන්දී අපි වරද්දාගත්ත එක දෙකක් තියෙනවා. මව ගැවේ ප්‍රතිසන්දිය කියන වචනේ. ප්‍රතිසන්දිය මව ගැව තුළයි පිටියේ වැයෙන්නේ නැහැ කියලා ගත්තොත් ඒ පස්නේ මතුවේ. හැබැයි පස්සේ ලියාගත්ත පොත්පත්වල මව ගැවේ ප්‍රතිසන්දිය කියන වචනේ භාවිත කරනවා මිස මව ගැවට යන්නේ ඔක්කාන්ති කියන අවස්ථාව. ඔක්කාන්තියයි මව කුසේට සම්බන්ධයි. මව කුසේ පරිසම්පතිය නෑ කියන එක පස්සේ හදාගත්ත කතාවක් නිසා මූල ධර්මයේ අයිති කතාවක් නෙමෙයි. ඕකද ඔබ තේරුම් ගන්න ඕනේ ඉතින්ලා. මව කුසේට යන්නේ ගන්ධබ්බාවක් කන්ති හොන්දි. ගන්ධබ්බෙක් ඔක්කාන්ති වෙනවා. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තිනා ඔක්කාන්ති අවස්ථාවේ සිද්ධ වෙන සිද්ධියයි පරිසන්දි අවස්ථාවේ සිද්ධ වෙන සිද්ධියයි. ඔක්කාන්ති කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාත පත්‍යේ පත්‍යේ. ඔවි විග්‍රහ කරලා ගන්න වෙන කිව්ව මොකද්ද කියලා. ඔක්කාන්ති කියන්නේ යම් කිසි දෙයකට ඇතුල් වෙන මොහොතේ ඔක්කාන්ති වෙන මොහොත කියන්නේ අපි උපත් ඉස්සරහට එළබෙන මොහොතේ. නාම රූපයෝ නාම රූපයන්ට අන්‍යෝන්‍ය පත්‍යෙන් පත්‍ය වෙනවා. පටිසන්ධික්කනේ කිව්වොත් පටිසන්ධික්කනේ නාම රූපං කියලා එදෙන්නේ නැහැ. පටිසන්ධික්කනේ විපාකාභ්‍යා කතානං කටස්සාද රූපානං කම්මපත්‍යේන පත්‍ය. එහෙ තව සිද්ධියක් වෙනවා. විපාක අව්‍යාකෘත කටස්සාද රූපේව කර්මජ රූප. පටිසන්ධි මොහතකදී අවශ්‍ය වෙන්නේ පටිසන්ධිය පූර්ණ කර්මජය. ඔක්කාන්තියෙන්මයි වාහක දෙයක් ඕන වෙන්නේ සම්බන්ධ වෙන්නේ. කලර රූපය හදා ගැනීමට අවශ්‍ය කරන දේ අවශ්‍ය වෙන්නේ වාහින් ඔක්කාන්තියේදී. ඒකයි ඔක්කාන්තිකනේ නාම රූපං අඤ්ඤමඤ්ඤා සහජාතපත්තේන පත්‍යෝ කිය. නාම රූප කියනොට නාම රූප කියන්නේ විවිධ ආකාරයි. හිත නාම කය රූප කියන්නේ එක නාම රූප ක්‍රමයක්. යමකේ සබල ඇති නමයි. ඒ නමින් ගෝචර වෙච්ච වස්තුවයි දිනවන. පතරමහා රූපයන්ගෙන් හටගන්න. එතන නම නාම. ඒ වස්තුවේ පතරමහා රූපයන්ගෙන් හටගත් වස්තු රූප. එතන නාම රූප කිව්වේ ඒ අර්ථයෙන්. ඒ තව කරන්නේ. වේදනා සංඥා සංකාර නාම පතරමහා රූප සහ උපාදාය රූප රූප කියන තව කරන්නේ. මේ රාම නාම රූප කියන වචනේ කියනකොට ඒකට පටලවා ගන්න ඔබ දැන් විවිධාකාර නාම රූප තියෙනවා. අනික තමයි නම්‍යතාවය. ඒ නම්මිතාවයට අනුකූලව යමක් හැඩගැහුණා නම් ඒ සතර මහා භූතය නම්මිතාවයට ගොදුරුනහම අනුකූලව හැඩගැහුණු හැඩතලයේ සතර මහා භූතයේ රූපය හැඩතලයෙන් ගොතලා දුන්න දෙයක්. දැන් අපි දවක මැටි කුලියක් අරගෙන ඒකට අපි ශක්තිය දුන්නේ නැත්නම් මැටි කුරුල්ලෙන් හදන්න බෑ. මැටි කුලිය කුරුල්ලෙක හැදෙද්දී හදෙක හැදෙයි අපි හැඩගහන හැඩගහන නම්මිතාවයක් ඇති කරගන්න. සතාගේ හයි සතාගේ ආකාරයට නැමුවා. ඒ දැන් නමන්නෝතෙන් නැමුවා. නැමුවට පස්සේ හදෙක්ගේ රූපයක් අර මැටි කුලියෙන් පේන. නැමුව ආකාරයට. මෙන්න මේක එක නාමයක්. ඒක ධර්මහා විද්‍යාන් ගෝල්ඩ් එකම අරගත්ත එක. එතන නාම රූප. නාමයේ රූපේ වෙන් කරන්න බෑ කිව්වේ ඔන්න ඔතන. නාමයයි රූපයයි දෙකින් නාමයේ අහකොල ඒ රූපේ දරා හිටින්නේ නැහැ. ඒක නම්මිතාවේ ඇති කරගුවාම යම්කිසි ශක්තියක් ඒ නම්මිතාවේ තනගුලව හැඩගහක් නිසා ඒ ශක්තිය දින දාකල්ලේ නම්මිතාවෙන් පවතිනවා. හැඩගහක සතර මහා භූත ඒ නම්මිතාවේද ගොදුරු කරන්න බැරි තත්ත්වෙට දිරිලා ගියෝ. ඒක දිරකල වුණා දිරා ගියා ඒක වෙසේ පවත්තන්න බිරුව කැලි කැල්ල වටනා කිනකර සිද්ධ වෙනවා. අර නම්මිතාවේ පවතින්නේ. එතන නම්මිතාවයක් හැඩතලයක් තියෙනවා. හැඩතලයේ විද්‍යාමාන කරන්න බෑ සත්තමහා භූතයන්ගේ සම්බන්ධතාවයෙන් හටගත්ත රූපෝල මුලියක් නැතිව. නිසා ඔය නාමයයි රූපයයි අයින් කරන්න බෑ කියන එක සම්බන්ධයි. හිත නාම කය රූප කිව්වෝ. ඒ දෙක වෙන් කරන්න බෑ කිව්වෝ. මිනිහෙක් මලාට පස්සේ හිත නැතුව කය තියෙනවා. ඒ රූපේ වෙනම තියෙනවා. ඒක හදව හිත ඒක නෑ. එයා වෙන් කරන්න බැරි නාම රූප කොහොමද කියලා ලකින්න ඕන. අර නම්මිතාවයක් කියන්නේ හැඩතලයක් ඇති කරනවා නම් යම් ශක්තියක් ඕනේ හැඩතලයකට හැඩ ගන්න. මොනම ද්‍රව්‍යයක් වස්තුවක් හෝ යම් කිසි දියෙන් තත්යකින් තව තත්යකට හැඩ ගන්නට ආකාරයක් වෙනස් කරනකොට ඒකට අනුකූල ශක්ති කතාවක් යම් නම්මිතාවයක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වෙන්න බෑ. ඒකයි විද්‍යා සිද්ධාන්තය. මොනම වස්තුවක් හෝ චලනය කරන්න වර්ණ වෙනස් කරන්න ආකාර වෙනස් කරන්න හයි හස්තිය වෙනස් කරන්න මොනව හරි එකක් කරනවා. එක ශක්තියක් ගැප් කරන්න ඕන එක දිහේ ගැප්ුණ ශක්තියක් ඉවත් වෙන්න ඕන. ශක්තියකින් තොරව ද්‍රව්‍යයකට හැඩතල නිකුත් කරන්න බෑ. ශක්තියක් ගැම් නොවි හැඩතලයක් හදන්න බෑ. ජලයේ ජලය හැටියට තියෙනවා නම් වායුව වායුව හැටියට තියෙනවා නම් ගණීවාන වස්තු ගණීවාන හැටියට පොළොව පොළොව හැටියට තියෙනවා නම් උෂ්ණයේ උෂ්ණයේ හැටියට තියෙනවා නම් පැත්තක ඔය හතර ධාතුවේ හැකියාවක් නැහැ යමක් ගොඩනගා. ශක්තිය දුන්නට පස්සේ හතර ධාතුව එකතු කරලා ඕන හැලියක් උඩ ගෙහියෙ. ගොඩ නැගියෙ. යම් කිසි ද්‍රව්‍ය එකක් දෙපොළක තියෙනවා නම් දෙපොළේ තියෙන ද්‍රව්‍ය එක එකතු කරන්න. ශක්තියක් නැතුව බැහැ. ලං කරන්න ශක්තියක් නැතුව බැහැ. ශක්තියකින් එළිය කරන්න ඕන නම් ඒ ද්‍රව්‍ය එක් වෙලා තියෙන හැමතැනකම ශක්තියක් ඒකට එක් කරමු හටාවට. ශක්තියක් ප්‍රියාත්මක කරලා තියෙනවා. මෙන්න මේ නම්මිතාවේ හැම රූපයකම තියෙනවා. රූපයක් යම් හැඩතලයක් ගත්තා නම්මිතාවයක අනුවයි හැඩතලෙ ගන්න. මෙන්න මේ නාම රූපේ වෙන් කරන්න බැරි. නාමය රූපය එකට එක්පදිනවා කියන නොතන. වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා බුද්ධ උපාදායනික රූප කියලා කියන එකේ. එතන නාම රූපදී වේදනා සංඥා සංකාර විඥාන. මේ සත්‍යයේ ගැන විතර පෙන්නනකොට සත්‍යයේ සම්බන්ධ වෙන සත්‍යයේ හැදෙනකොට හිතයි යකයි දෙක හැදෙන ආකාරය සම්බන්ධතාවය. ඒක අයින් කරන්න පුළුවන් මරණය. මරණොත් හිතේ තර නැහැ. හිත ක්‍රියාත්මක වෙන්නේ. එදෙක් උතුජ රූප පරම්පරාව එතන තියෙනවා. අර නාමයේ දනකෝරෝ වේදා සංඥා සංකාර විඥාන සහිතව තිබුණාම සත්‍යයි. ඒ ටික අයින් කළා දැම්මොත් එහෙම එතන තියෙනවා රූපය. හැබැයි රූපයක් නිකන් තියෙන විදිහක් නැහැ. ගොඩනගපු විතරක් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය එකේ සම්බන්ධ වෙන්නේ. කර්ම ශක්තිය දෙආකාරයකින් සිද්ධ වෙනවා. එකක් තමයි නානාක්ෂණික කර්ම ශක්තිය. අනික තමයි සහජාත කර්ම ශක්තිය. හිතක් ගොඩ නැගෙනකොට ඒ හිතේ පහළ වෙන චේතනාව. එන්න සංඛාර වශයෙන් පටන් ගන්න චේතනා ශක්තිය. යම් කිසි දෙයක ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන මොහොතේම ඒ ගති ලක්ෂණ පහළ වෙන මොහොතේම ශක්ති විශේෂයක් ඉතන ක්‍රියාත්මක වෙනවා. අන්නේ ක්‍රියාත්මක වීම නිසා ඉතන හට ගන්නවා. ශක්ති විශේෂයක් ගොඩනගෙනවා ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් තරහක් ආවොත් ඒ වෙලේ මූණ හවුද වෙලා. තරහ එනේන මොහොතරන ගුණොත් මූණ හවුද සාගයක් අඩු වැඩි වෙනවා. තරහ ආපු මුද්දලයාට බයක් තරහයි විහිදියා. සමහර වෙලාවට තරහ අධික වෙන වෙලාවක් තියෙනවා. මතක් වෙන මතක් වෙන හැටි තරහ වැඩි. එනි විදිහෙන් මම දත් ටිකක් අහලා ගන්නවා. ආයි පොඩ්ඩක් ආයි පොඩ්ඩක් නිමෙන්න. නිමිච්ච මතවල මූණත් හැර වෙනස් වෙනවා. අනේ ඒ මොහොතේ ඒ හිතට අනුකූලව ඇති වෙන්නා වූ පරිවර්තනයක් කරන්න පුළුවන් ශක්ති විශේෂයක් නැත්නම් යමක හැඩතලයක් වෙනස් කරන්න බැහැ. අන්නේ ශක්ති විශේෂයේ ගොඩ නැගෙනවා ඒ මොහොතේ මේක කොට. මෙන්න මේකට කියනවා සහජාත කර්ම ශක්තිය. තරහයි තකාව තරහයි විදිහට, සායි තකාව සායික විදිහට, මුලායි තකාව මුලාව පන්කුල විදිහට, කුණ්ඩ හැඩතල ගන්න, කපටි නම් කපටි විදිහට, බය නම් බය විදිහට. ඒ ස්වභාවය මූණයෙන් පෙන්නු කරනවා. මූණේ තියෙන මාංශපේශියක් හැඩතලයක් වෙනස් කරන්න ශක්තියක් අවශ්‍යයි. හැබැයි බය වුණාම සාන්ත විදියට හැඩතල වෙනස් කරන්නේ නැහැ. බය වුණාම බය කනකූලව හැඩතල වෙනස් වෙන්නේ මොකද බය වෙලා ආවා. එතන අපිට ඇහි ඇහි. අද නම් හරිම සතුටුයි. සතුටු දෙයක් අහුවා මොන සතුටු ආකාරයෙන්ද? එතන බය වෙලා ආවා ගහක් කියලා මොකද කියලා අහන්නේ. අහන්නේ විදියක් නෑ. අද නම් හරි සතුටකින් වා. අපි එහෙම අහන්නේ. අන්නේ ඒ හිත එනකොට ඒ අනුකූල පරිවර්තනය කරන ශක්ති විශේෂයක් හිතෙන් ගොඩනගනවා. ඒකට කියනවා සහජාත කර්ම ශක්තිය. ඒ මොහොතේ යක්තිය ගොඩනගලා විශ්වයෙන් නිදහස් කරනවා. ඒක කාමයේ මුල්කරගත් ශක්තියක් නෑ. ඒක කාම භවයේ හිටිනවා. ඒක රූපාවචර ධර්ම මුල් කරගත් එක නම් රූප භවයේ හිටිනවා. අරූපාවචර මුල් කරගත් මානසිකත්වයක් නම් අරූප භවයේ හිටිනවා. ඒ ශක්ති විශේෂයේ තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහ අපි දකින්න ඕනේ මේ චුතිසිත එනකොට. කර්මයක්, කර්ම නිමිත්තක්, ගති නිමිත්තක් කියන මේ තුනේ එකක් මතුවෙලා. මරණාසන්න මොහොතක ਉਹ මරණයත් එක්ක චුතිය ඉඳ තියෙනවා. හැබැයි මෙතෙන් දැනගත යුතු එකක් තියෙනවා සියලුම මරණයම චුතියත් එක්ක සම්බන්ධ වරන් නෙමෙයි. මරණයේදී චුතිය සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන අවස්ථා දෙකක් තියෙනවා. මරණ හතර ආකාරයක මරණ තියෙනවා. කර්මක්ෂය මරණ, ආයුක්ෂය මරණ, උභයක්ෂය මරණ, උපච්ඡේදක මරණ කියලා. මේකේදී කර්මක්ෂය වෙලා තිබුණා. ඒකාන්තයෙන්ම ඊළඟ කර්ම ශක්තිය හටගෙන චුතියෙන් ඒ ක්ෂය විත නිසා චුතියටපත් වෙලා පටිසන්ධියක් උන්නගෙන ඉන්නවා කර්මාස්ථාන අවස්ථාව. උභයක්ෂය මරණය කියන්නේ ආයු ශක්තිය ඉවරයි, කර්මයක් ඉවරයි වින්ද ඉඳ තියෙනවා. කෝටි ප්‍රකෝටි ගණන් කහරිහිම වෙන්න ඉඳ තියෙනවා. මේ දෙකම ඉවර වුණා කර්මක්ෂය වෙච්ච නිසා. ඒ මරණය මරණාසාරී මරණයත් එක්ක පටිසන්ධියක් නැවත ගොඩනැගෙනවා. එතකොට ආයුෂයේ මරණ දින කර්මයේ තියෙනවා. ජීවිතේ පවත්තන්නේ ශරීරයේ පවත්තන්නේ හැකියාව නැහැ. සතර මහා භූතයන්ගේ දුබලභාවයෙන් හටගත්ත ශරීරේ ඒ හේතුවෙන් දුබලභාවයට පත් වෙලා ඉන්න කර්යකය විදිලා යනවා. ඉන්න වස් එකයි විදිලා යනවා. ඒක කර්ම ශක්තිය තියෙන නිසා කර්ම ශක්තිය නිෂ්පාදනය කරන යම් ශරීරයක් තියෙන කර්මජකාය. කර්මජකාය නිපදවන්නේ කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය මුල් කරගෙන හටගත්ත ප්‍රසාද රූපයන්ගේ කර්මජකාය අති සූක්ෂමයි. බුද්ධ රූප ප්‍රසාද රූප කියන දේකින් එක හට ගන්නවා. අනේ කර්මජ කාය හට ගත්තාම කර්මජ කාය කර්ම ශක්තිය හටගෙන ඒකෙදි චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ ආදී වශයෙන් ප්‍රසාද රූප වශයෙන් සූක්ෂම කායිකත්වයක් හට ගන්නවා. ඒකයි කර්මජයි. ඒකජ කාය කියලා දෙකට කියන. ඒකජ කාය කවදාවත් ඒකාකාරීව කියන්නේ බෑ. කර්මජ හරි මොනවා හරි රූපයක් නිෂ්පාදනය කළා. ඒ නිපාදනය කරව මොහොතෙන් පස්සේ ඒක උදුජ කායික වෙනවා. ඒක පරිහාසයේ වාදිනේන කොටසක් ඒකත් හා සම්බන්ධව පවතිනවා. අනිත් දෙක මෙතන විලා ඉන්නවට කියනවා ද්විජ කාය. කර්මජ කාය උදුජ කාය. හැබැයි ওই දෙකම තියෙනකොට අහන්නේ සත්‍යය තමයි ওই දෙක තියෙන්නේ. චින්ත පහළ වෙන්නේ නැති නිසා. චින්ත පහළ වුණා නම් චින්ත ශක්තියත් මුරුතේ කර්ම ශක්තිය මූලික කර්ම ශක්තියෙන් ආපු ක්‍රියාවලිය එහෙම සිද්ධ වෙන ගාම. ඊ ඇසුර කරපු චින්තේ පහළ වෙන ශක්තිය චිත්ත රූප නිස්පාදනය කරනවා. ඒකත් අර සමග හිටිනවා. ඒ චිත්තජ කායත් ඒක සමග ත්‍රිජ කාය වෙනවා. බ්‍රහ්මයාගේ ශරීරයේ ඒ නැනම් කියන්නේ අරූපී නෙමෙයි රූපී බ්‍රහ්මයාගේ ශරීරයේ ත්‍රිජ කායයි. ඒ පුදුර කාම්භෝගී ගති රසන තිබුණා. කර්මජ හෝ නැත්නම් මේ ලෝකෙ තිබෙන ආ ගන්ධයක් ආහාර කරගෙන ගන්න සියුම් ආහාරයෙන් ආහාරයක් ගත වෙන ප්‍රතන් හරිජ කායකට සම්බන්ධ වෙනවා. අන්න බාහිර ලෝකයේ ද්‍රව්‍ය වස්තු වර්ග එකේ රැඳගෙන ඒකත් එකතු කරගන්නවා. එතන කාය හතර ආකාරයක් චතුජ කායය කියන්නේ. ඔන්න ඕකෙන් පත් වෙන බුද්ධිල තමයි අර ගන්ධබ්බය කියන්නේ. ගන්ධබ්බය චතුජ කායය. හතර ආකාරයෙන් ජන්තිජ කායක සම්පින්දණයකින් යුක්තයි. අන්නේ ගන්ධබ්බය වෙන ගන්ධබ්බෝට ප්‍රතිපත්තිතෝ හෝ. දැන් ගන්ධබ්බය ගන්ධබ්බ අවක්කාන්ති හෝ ඔක්කාන්ති හෝ. අන්න ගන්ධබ්බය තමයි උපතකට ගිය ගැබකට යන්නේ. අන්න ගැබට ගියාට පස්සේ මෞපියාගේ සම්බන්ධ වෙන සුක්‍රාණ ලිම්බාන මේ ආදී වශයෙන් එකතුලා ජනකාරිව ගොඩනගලා මේ කල්ලලියා ගොඩනගලා කියලා අපි කියන්නේ. අන්න බාහිර තිබෙනා රූපකලාපේ සම්බන්ධ කරලා මස්ලේකයක ආරම්භය පටන් ගන්නවා. සූක්ෂම චතුජකාය දැන් ගණීවන් චතුජකායක් වුණා. මෙන්න මේක යන්නකොට කියනවා චතුජකායගේ හත්ය නැහැ ගණීවන් ඒකේ සූක්ෂම අවස්ථාවකින් ආව ගන්ධබවස්තර ගන්ධේව ගාබීලා ඒක ගති ලක්ෂණින්. ඊට පස්සේ ද්‍රව්‍යමය ශරීරය එක්ක සම්බන්ධ වෙනකොට තමයි කිව්වේ අර ඉස්සෙල්ලා තිබිච්ච ගන්ධමය ශරීරය. ඒ නාම රූපේ අර අභ්‍යන්තරී තිබෙනා වූ ද්‍රව්‍යමය නාමයේ රූපය හා සම්බන්ධ වෙනවා. එතන තිබුණේ නම්්‍යතාවයේ ගොඩනැගිච්ච රූපය තමයි ජනගානෝගේ හදාගන්නේ. ඒ නාම රූපයේද අර වේදනා සංඥා සංකාර විඥාන කියන එකට තියුණු රූපيات එක සම්බන්ධ වෙච්ච පංචස්කන්ධය සම්බන්ධ වෙලා තිබිච්ච අන්නේ නාම රූපය. සම්බන්ධ වෙලා දෙකේකට සහජාත ප්‍රත්‍යයෙන් දැක් වෙනවා. අරස ගන්ධබ්බයාගේ මානසිකත්වයේ සහ කායිකත්වයේ පොල්පත් කෙබඳු හැඩතලයක් දරනවාද? ඒ බඳු හැඩතලයේ හැරගස්වන්නා වූ ද්‍රව්‍යමේදී එකතු කරලා අනුකූලවලදී නිෂ්පාදනය කරන්න ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි නාම රූප සහජාත සම්බන්ධය. අන්න ඒකෙන් තමයි ගැබක් ඇතුලේ සත්වයේ බිහි වෙන්නේ. හැදෙන්නේ. නැත්නම් ගන්ධබ්බයා පරිසංකේතී බිහි වෙන්නේ නැහැ. අද සමහර කෙනෙකුට අන්තරාභවය කියන්නේ අපි අන්තරාභවය කියන නම දාගත්ත මහායානින් ආව කියලා දැනගන්නේ අපි ඒක අයින් කරනවා. ඕනේ බුදුදහමේ අපේ තේරවාදී දහමේ තියෙන නම දාගන්න. කතංච වික්‍රේ ජාති. මානි ජාතිය කියන්නේ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ ජාතියක අවස්ථා සම්පූර්ණයෙන් බුදු ඇසින් දැකලා. ලෝකෙට දෙන්නලා දුනා මෙන්න මේපත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මෙන්න මේ ක්‍රියා සම්පින්දනයේම ජාති කොටසට වැටෙනවා. මොනවද කියන්නේ? ජාති, සංජාති, ඔක්කාන්ති, අබිනිබ්බත්, සන්දානම් පාසුභාවෝ, ආයතනානම් පරිලාභෝ, අයමුච්චති වික්‍රේ ජාති. දැන් හය අවස්ථාවක සම්පින්දනයක් මේ ජාතියේ සම්බන්ධයි. මේකෙන් අපි දකින්නේ ආයතන ප්‍රතිලාභයේ විතරයි. මෙහෙම උනාට පස්සේ ආ ඇහැ කන දිය ඉවත්නාසය ශරීරයක් බලක් ඇතුළු. ඊට අවශ්‍යදී රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇතුළු කරන්න පුළුවන් මානසිකත්වයක් ක්‍රියාත්මක වෙමි. ඒ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නේ ගන්න අවස්ථාවට පත් වෙනා කියන්නේ බිහි උනාට පස්සේ ආමය දැකලා. ආයතන ප්‍රතිලාභයේ අවස්ථාව දිහායි අපි ඇහැට දකින්නේ. නමුත් වෛද්‍යවරු දකිනවා අබිනිබ්බතී අවස්ථාවත් පරීක්ෂණයේ අතර සූත්‍රවල. බලද්දී ළමය නිර්මාණය වෙනවා. කන්දාරම් පාතු බව කියන දෙයක්. අර මාසමේ රූපස්කන්ධය සකස් වෙලා එන ආකාරයක්. ඒකට සම්බන්ධව මේ ආධාරයෙන් සිත් හට ගැනීම හේතු වෙන නාමස්කන්ධය පහළ වීම විදිහ හෝතර වෙන අවස්ථාව. කන්දාරම් පාතු බව කියන අවස්ථාව බඩ ඇතුලේ සිද්ධ වෙනවා. මව උස්නදියක් ඇවත් දරුව ඇතුලේ දඟලනවා. මව කියන්නේ ඇතු වෙන්න ආව අදහස් වල ස්වභාවයන් බඩේ ඉන්න දරුවටත් වැටෙනවා ඒක අපිට පේන්නේ නැතුව. විද්‍යාවෙන් තෝ අපුවලා බෙල්ලා තියෙනවා. අන්න එදින්දාවේ අබිනිබ්බති කියන අවස්ථාවේ කලණේ පටන්ගෙන නිර්මාණය වෙච්ච අසකන දිවනාසී ශරීරයේ නිර්මාණය වෙන අවස්ථාව අබිනිබ්බති අවස්ථාව. මෙන්න මේ අවස්ථාව යම් යන්ත්‍ර සූත්‍ර වලින් ඔන්න බලා ගන්න පුළුවන්කම අද තියෙනවා. හැබැයි ඔක්කාති අවස්ථාව අල්ලගන්නේ කිසිම යන්ත්‍ර සූත්‍රයක් නෑ. මොකද ගන්ධබ්බය අතිසූක්ෂම නිසා ඔන්න වැරසාව ඔන්න හදෙක් ඇවිත් හිඟාගත්තා කියන සත්‍ය කියා ගන්න පුළුවන්කමක් යන්ත්‍ර සූත්‍රයක් නෑ. මොකද අපි සිව්සම රූප කලාපයෙන් හැරගත්තු ශරීරයේ කිරණ හා සමාන. නැත්නම් ගඳ සුවඳ හා සමාන වස්තු. ඔක්කොම. අනේ සංජාතික අවස්ථාව ඊටත් කියනවා. මේ අවස්ථාවේ කර්මද රූපයන්ට චිත්තද රූප සම්බන්ධය ගැන අවස්ථාව. මේ කර්මද රූපයි චිත්තද රූපයි දැක්කම මේ අවස්ථාවේ හැකියාවක් නැහැ යන්ත්‍ර සූත්‍ර මත සිව්ම. ඊටතර අපි සිව්ම අවස්ථාවක් තියෙනවා සර්වඥ ගෝචරයි මේක සාවකීක පසු වෙන්නේ. දිවස් ඇති මහ රහවකයන් වහන්සේ නමකට අහු වෙන්නේ පටිසම්භි අවස්ථාව. පූර්ණ කර්මජ රූපයගේ නිස්පාදනය වෙන කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. කර්ම ශක්තියෙන් ගොඩනගපු නිස්පාදනය කරපු සුද්ධාස්තක තුනක සම්බන්ධතාවය ක්‍රියාත්මක සම්බන්ධතාවකින් ගොඩනැගෙන ධාතුන් ප්‍රමාණය සකස් වීමක් තියෙනවා. කර්ම ශක්තියම නිර්මාණය කරලා ඒක පූර්ණ කර්මයක්. අනේ චුති ළඟට ප්‍රතිසන්දි කියන අවස්ථාවේදී ඒක ක්‍රියාත්මක වෙනවා. මක්ලේ කයත් එක්කලා ඉන්න සත්‍යය. මේක හරියට කූඩුවක් වගේ. ජීවත් වීමට ගන්න ආත්ම සත්‍යයට ආධාරකයක් විතරයි මක්ලේ කය. ඒ මේ තත්ියේ සියුම් පැත්ත වැට දකින් නැති නිසා ඔය වේද සාහිත්‍යයෙන් මුල් කරගෙන ඔය භගවත් ගීතාවලි වැනි පොත්වල විග්‍රහ කරන වෙන්නවා. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපියන හැක, ගින්නකින් තොප දැවියන හැක, පුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තන්නාසේ තොප කයක් හැර කයක් තහන්නේ. ඔය අදහමින් තමයි බඩවත් ගීතාවලියේ ආත්මීය විස්තර කරන්න පටන් ගන්නවා කියන්නේ. දැන් මෙතෙන්දි වෙනවා බද සූක්ෂම අවස්ථාව තුළ දකින්න බැරි දිවැතර පේන මත්තමක හරි විතරක් දකින්නකොට. අර කර්ම චිත්ත කියන එක පටන්ගෙන ඍතු වලට පටන්ගෙන ගණීභාවනේ වුණාට පස්සේ එක්තරා අවස්ථාවක් දැක්කේ. එතකොට යාර වෙන මේකේ ශරීරයෙන් ගියේ කා ගියාන විදිහින් පැනලා ගිහින්. එහෙනම් යා හැදලන්නේ. අර මස්ලේ කයයි මලේ. ඒක කුඩු ඒක ඇතුලේ තමයි මේක හිතේ කියන නිගමනයක් කරගෙන ආත්මික එකක් නිගමනය කරගන්න අය. ඔය පේන්න තියෙන සියුම් සත්‍ය කොහොමද යද කියලා දැක්කහදී ලෝතරා බුදු ඇති. අනේ එතින් තමයි උන්වහන්සේ දැක්කේ කර්ම ශක්තිය මුල් කරගෙන කර්ම ශක්තිය ප්‍රදාන කරගෙන ආරම්භයක් හටගන්න. අන්නේ ආරම්භයේ මූල ආරම්භයට අවශ්‍ය කරන්නා වූ රූප කලාප තුනක් සුද්ධාස්තක තුනක් කර්ම ශක්තිය නිස්පාදනය කරනවා. නිස්පාදනය කරන සුද්ධාස්තක රූප කලාප තුන තුන් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මේ සත්‍යයේ ස්වභාවය පෙන්වන්නා වූ රූප කලාපය. භව දතකේ. අනික තමයි මේ සත්‍යයේ හැඩරුව ආකාර ගතිරුව හද ගන්න රූප කලාපය. එදා කාය දතකේ. ඔහුගේ හිත හද ගැනීමට අවශ්‍ය කරන රූප කලාපය වස්තු දතකේ. දතකේ කියේ කොටස් 10යි. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගඳ රස හොජා කියලා පොතක් අටක් තියෙනවා සුද්ධ ආශ්‍රකේ රූප කලාප අට. ඕකට තව දෙකක් එකතු වෙනවා. හැබැයි රූප කලාප වශයෙන් කිව්වහම ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඔජා කියන අතින් නෑ එකක්වත් අයින් කරන්න බෑ. අවිනිබ්බෝව රූප කලාප කියලා කිව්ව එක වෙනස් කරන්න බෑ. ඒක එක තමයි හටගන්නේ, ඒක තමයි විදිනේ. එහෙනම් අනිත් දෙක මොකක්ද? සතර මහා භූත සහ ඒකේ ප්‍රධාන රූප උපාදාය රූප. මේ නිසා උපන් රූප දෙකක් හටගන්න ඕකට බැරි. අපි අද කියන පරිවර්තනය සහ පරිභ්‍රමණය විද්‍යාවෙන් කියනවා කියන්නේ ඒක. ඒක භ්‍රමණය වෙනවා. ඒක භ්‍රමණය වෙමි යම්කි කක්ෂයක් වටා භ්‍රමණය වෙනවා. කැරගෙන යමක් වටා කරගෙන පරිභ්‍රමණය. මෙන්න මේ වගේ ඒකට අදාළ කක්ෂයක් වටා කැරගෙන කැරකෙනකොට එකක් කැරකීමේ ක්‍රියාවලිය කැරගෙන යමක් නිර්මාණය කරලා හැරතලයකට අනුකූලව කැරකීමේ ක්‍රියාවලිය දෙවෙනි. ඔන්නේ රූප දෙකත් එක එකම 10ක් වෙනවා. මේක තමයි කිව්වේ. කය මුල් කරගෙන රූප 10යි. ස්වභාවය මුල් කරගෙන රූප 10යි. හිත මුල් කරගෙන හිත හට ගැනීමට අවශ්‍ය කරන වස්තු රූපය මුල් කරගෙන රූප 10යි. ඔන්න ඔය දසක තුන නේද? රූප කලාප 30 තමයි. පටිසන්ධි ක්ෂණේදී හට ගන්නවා. පටිසන්ධිය කියන්නේ මේ චිත්ත රූප එක් චිත්තක්ෂණය. මෙන්න මේ චිත්තක්ෂණේ ගොඩනගෙනට කර්ම ශක්තියේ පූර්ණ කර්ම ශක්තියෙන් ඔන්න ඔය රූප කලාප තුන ගොඩනගනවා. ඔය තුල ඒකේ මූල ධර්මයේ පවස් කරනවා. මෙන්න මේ ඒකේ චිත්තක්ෂණයක මොහොත විතරයි මේ කර්මජ අවස්ථාව. ඔන්න ඔකට කියව බලමු ಜಾති අවස්ථාව. ත්‍ෘතියයි පටිසන්ධියයි අතර හතරක් නැති ಜಾතියකෙ ඔන්න උදින්න. ත්‍ෘතියලාට පටිසන්ධියකෙ ඔන්න ඔය පටිසන්ධි උනේ බෞද්ධයෙක් නෙමෙයි. ඔන්න ඔය කර්ම ඔය හටගත්ත කර්මජ රූප කලාප 30ක සම්පින්දණයෙන් හටගත්ත ඊළඟ චිත්තක්ෂණයේ ගොඩ නැගීම. ඔකට මෞද්ධයෙක් ගන්න තියා ලෝකෙන් ගන්න තියා අවස්ථාවක්. කර්ම ශක්තියම පූර්ණ වුණා. පූර්ණ කර්මය. මෙන්න මෙතනින් හට ගන්නකොට චිත්ත වීතිය හටගන්නේ මැරෙන මොහොතේ, ඒ බුද්ධිලයක මරණාසන්න මොහොතේ අවසාන චිත්ත වීතිය හට ගන්නකොට. චිත්තක්ෂණ 17කින් යුත් චිත්ත වීතියේ වස්තු රූපේ ආවගෙන හෘද රූපයක් තියෙනවා. හෘද රූපය කියන්නේ හදවත ඇතුළු කරගෙන. හදවත ඇතුළු කරගෙන ගියහම ක්‍රම දෙකක්. දැන් අපි හිතන්නක මෙහෙම දෙයක්. යකඩ කෑල්ල ඇතුළු කරගෙන විදුලිය පවතිනවා. හැබැයි යකඩ කැලේ අතුරු කරන බැලුවොත් යකඩ කැලේ විදුලිය නෙමෙයි. හැබැයි විදුලි විදුලි ධාරාව කම්බියක් දිගේ යවනකොට කම්බිය අතුරු කරන්නේ විදුලි ධාරාව ඒ දුරම ගමන් කරනවා. කම්බිය වෙන එකක් විදුලි ධාරාව බව එක. හැබැයි අතුරු කරන්නේ තියෙන්නේ කම්බිය. මෙන්න මේක හදවත අතුරු කරගෙන මේ කියන කර්ම ශක්තිය මුල් කරගත්ත කර්මජ රූප පරම්පරාව පවතිනවා. කම්බිය අතුරු කරන්නේ විදුලිය පවතිනවා. දැන් මේක සමහරවල් තර්ක කරනවා. ඉතින් හදවත ඇතුළු කරගෙන හිත තියෙනවා. හදවත ගාලා අනික් කෙනෙකුට දැම්මහම ඒ හිත එතෙන්ට යන්නේ. අපි යන කම්බිය කරන්ට් එක තියෙනවා. කම්බි ගැලක් අපල වෙන දෙන්න දැම්මහම ඒකත් ඒ කරන්ට් එකට යන්නේ. කම්බිය කරන්ට් එක ගමන් කරනකොට කම්බිය තමයි කරන්ට් එකේ තියෙන්නේ කිව්වා කියලා. කම්බි ගැලක් අපල ගන්නේ ඒකේ දුවේ. වලව කරන්ට් එක තියෙනවද මන්? ඇතුළු කරේ තිබුණ එකත් ඇත්ත. නමුත් ඇතුළු කරන තිබුණේ කම්බිය හරකට ගන්න බැහැ කරන්ට් එක එක් කරලා. ඒක වෙන මන්ත්‍රය. යකඩ යකඩ රහිත ලෝහමයි කම්බිය තව පැත්තා. ලෝහමයි යකඩ කම්බිය ඇතුළු කරගෙන අර කරන්ට් එක විදුලි දහරාව තියෙනවා. හැබැයි විදුලි දහරාව කම්බියත් එක්ක අරගෙන යන්න බැරුවම හරි. හදවත ගලවලා අනික් කෙනෙකුට දැම්මට පස්සේ අර හිතාගෙන ඒකත් එක්ක යවන්න බැහැ. ගැලපෙන්නේ නැහැ කරු. මෙන්න මෙව්වලු. අර ඉතින්ලාම හරගන්නේ කර්මජ රූප පරම්පරාව එක පැත්තා. අර භෞතික රූපයන්ගේ ක්‍රියාවලිය තව පැත්තා. භෞතික රූපය ඇතුළු කරගෙන කර්මජ රූපය ප්‍රියාත්ම වේ. අන්න ඒ නිසා මූලික වශයෙන් ප්‍රතිසන්දි හද ගන්නකොට හදගන්නේ කර්මජ කයාර කදිවිලිය වාර. කම්බියදීනේ විදුලිය වාර. අන්න අන්තිම චිත්තක්ෂණ හදගන්න චිත්ත වීදී හදගන්නේ. ඔන්න ඔය ක්‍රමයේ හදවත ඇතුළු කරගෙන. මස්ලේ හදවත වෙනයි. ඒක ඇතුළු කරගෙන හදගන්න චිත්තද ප්‍රියාශක්තිය සම්බන්ධතාවය වෙනයි. මෙන්න මේ අවසාන චිත්තක්ෂණය හද ගන්නවා කියන්නේ ඊට පැය ගන්නකොටෝ දින ගන්නකොටෝ ඉස්සෙල්ලා අපි කර්ම කර්මනිවිදි ගතිවිදි පහල කරගෙන විපාකයක් දීම වශයෙන්. පෙර කරනවාද කර්මයක් සම්මා විපාකව වත්තන්ති කියලා ඉතින් විපාකයක් ගෙන දෙනවා. අන්නේ විපාකේ මලාර පස්සේ ගෙන දෙන එකක් නෙවෙයි ජීවත් වෙන ඉන්න කාලේ ගෙන දෙන ප්‍රවෘත්ති විපාකය. අන්නේ ප්‍රවෘත්ති විපාකේ තමයි මරණාසන්න මොහොතක ඉස්සෙල්ලා කරපු එකකට අරමුණු වෙන්නේ. එතකන දිවනාසයේ ශරීරයේ අරමුණු වෙන්න බැ අතීත එකක් ඒක මනසට අරමුණු වෙන්නේ. ඉතින් මානසික අරමුණු කරන ශක්තිය මනංජ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන සිද්ධාන්තයක් තියෙනවා. මනසට ධර්මයක් ගැටගැනීමේ මනෝ විඥානයක් හටගැනීම ආරම්භ කරනවා. මෙන්න මේ ධර්මයේ ඝට්ටණය කරන්නේ මනසද? මනස නිර්මාණය කරන්නේ කර්ම ශක්තිය. ධර්මය සකස් කරලා හිටන් මුණගස රැඳින්නේ කර්ම ශක්තිය. ඒකට අපි හිතේ මන ආසයි. හිතර ඕන නැහැ කියන්නේ මේක පාලනය කරන්න එපා කර්ම ශක්තිය. ඒ විරායිනේ මොකද වෙන්නේ? අතීතයේ කරපු දේක් තිබුණා. ඒ විරායය කරා ඒ ක්‍රියාවලියක් තිබුණා. ඒ ඔක්කොම ඉවරයි. හැබැයි සියල්ලම ඉවරයි කිව්වොත්. සියල්ලෙන් සියල්ල ඉවරනේ. ඒ ක්‍රියාවලිය ඉවරයි. කර්මය කරපු ක්‍රියාවලිය ඉවරයි. කාටයි පිහින් යන්නේ? මැරුවා. ඒ බිහියෙන් අයිත ගත්ත ඔක්කොම රූප ධාතු රූප කලාප එකට ගත හිතිවිලි ඔක්කොම තේන්නේ බිදිලා ගියා. හැබැයි ওই තිලින් ගොඩ නැගුවා එක්තරා ශක්ති විශේෂයක් කර්ම ශක්තිය කියලා. ඒ ශක්ති විශේෂය වලින් ඒක බලාගෙන ඉන්න විපෞලික විභාගයක් ඉන්න විදියක් නැහැ කාටවත්. ඔන්න ඔහුර කියන අනන්තරය කියලා. අන් අන්තරගත වුණ ඉතිනේ අනන්තරය කියන්නේ ඔතන. ඔන්න ආහාරය. කර්මජ ආහාරය. මෙන්න මේක සුදුසු වෙලාවට සොයන් පියෝ ක්‍රියාත්මක වෙන කොම්පීරයක් වාගේ. ඔතනින් ගැළපෙන බලවත්ම එකක් ක්‍රියාත්මක කරලා හිටන් අර අවසාන චිත්ත වීදියේදී චිත්ත බලය දුර්වල වෙවි කියන වෙලාවේ අර කර්ම බල වේගයේ ක්‍රියාත්මක කරලා අරමුණු දෙන්න පටන් ගන්නවා. මෙන්න මේකෙදී ඕක කරපු පාප කර්මයේ බලවත් එකක් නම් විනියෙන් මරපේක විහියෙන් යනවා. ඔන්න ඔය සිද්ධිය එදා වෙච්ච ආකාරයම අදහස් ඇති කරන විදිහේ මනෝ රූපාකාරයක් කර්ම ශක්තිය මත කරලා දෙනවා. මිනිහ අවිද්‍යාව දුරු කරලා තිබුණේ නැත්නම් හිතේ පුදජන තත්ත්වේම නෑ. ඒ විදිහට යාගේ මානසිකත්වයේ අරමුණු ආපුහම ඇති වෙන ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඔව් හුරු පුරුදු කරගෙන තිබිච්ච. ඒ වගේම අවිද්‍යාවෙන් ඔහු බැහැගෙන ඉච්ච දෘෂ්ටිය තහක් කියලා නැන්නා. අර අරමුණු එනකොට ඉතින්ලා ආවා වගේම ගති රස නැහැ කොහොමද බහර වෙන්නේ. දැන් මිනිහා නරුවා නම් අරන් හේතුව පිළිගන්නවා. තමන්ට මොන හරි වෙන අවලකින් තමා මිදෙන්නේ නැහැ තමන්ට ජයග්‍රහණයක් ලබා ගන්න. ඒක පරිගන්න මොන හරි හේතුවක් උඩ යම් කිසි පුද්ගලයෙක් මැරුවා. දැන් එතන මේ සිද්ධිය වෙලා ඔක්කොම ඉවරයි. දැන් මොකද කරන්නේ? මරණාසන්න මොහොත වෙනකොට අපිට හීනෙන්නේ අපි නිදාගත්තට පස්සේ අපි හීනේ රූපේ මවන්නේ අපේ රූපේ. ඒ වෙනකොට අපි හීනයක් පේනකොට අපි යනවා අපි එනවා අපි කටයුතු කරනවා පේන රූපය රූපාකාරයත් එක්කලා අපි ඉන්නවා වගේම දැනෙනවා. මෙන්න මෙහිම අවස්ථාවක් කොයි දක්වාද ඔක් නැහැ කියලා. තමා ඉන්න හැටියට පේනවා නමුත් අර දීනේ පේනකොට මල ඇඟ බුදි ඇඳි. නම් දීනේ අපි ඇවිදින්නේ නැහැ නේ කියනවා. ඇඳක් තිබුණා එක ඉන්දියාව ගියා මතකක් නැහැ. අපි ජීවත් වෙලා ඉන්න කෙනෙක් හැටියට සංඥාවක් අපි දෙනවා. මෙන්න මේබඳු සංඥාවක් ඒ පුද්ගලයා දෙනවා. අර ඉතින්ලා අර මිනිහෙක් මරන්න හේතු වෙච්ච කාර්යයට අනුකූල වන්නා වූ ක්‍රියාවලියක් කර්ම ශක්තියෙන් ලැබෙනවා. දැන් එයාට හිතෙන්නේ මේ අවස්ථාව වාගේමයි කියලා. දැන් මේ පැත්තෙන් ගිවිල යන පැත්ත පටිසන්ධිය ලබන්න ආහන්න කරනවා. මේ ශක්තිය කර්ම ශක්තිය මේ ජීවිතය පවත්වන එක ඉවරෙන් යනවා. නැවතකට අවශ්‍ය අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය නිසා ਉਹ ඇලීම ගැටීම මුලා මේවෙන් ඉඳලා ඒකට අවශ්‍ය කරන පසුබලය හදාගෙන තියෙනවා. අර සිද්ධියේදී එදා දැක්වූ ආකාරي ප්‍රතිචාරය අද දක්වන්නේ නැහැ කියලා. කර්ම ශක්තිය මේලා පේනවා දැසෙ විහිය. එදා එන්නේ විහිය නම් ඒවත් විහිය අපේ. එදා වෙච්ච සිද්ධිය ඒ ආකාරයෙන්ම පේනවා. මේක ඉතෙල් එකක් මේක හීනයක් ඒව දකින්න පුළුවන්. අපිට හීනයක් වෙන්නේ මේ හීනයක් කියලා දැනගන්න බැරුවා වගේ. ඒ අවස්ථාව වාගේ වැටෙන්න පටන් ගන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? අර ගොරා පැත්තක ඉන්නා පිටිපස්සෙන් පන්නගෙන හිමි ගත්ත පිහි අර මනෝමය කයින් තමයි පිහි ගත්තේ. අරගෙන දැන් දූසේ ඉඳගෙන පන්නගෙන ගියා අර මෙහෙට ආයේ. සිද්ධිය සිද්ධ වෙලා ඉවරයි. ඒ මිනිස් ජීවිතේ ගත කරන දින ශක්තිය අවසන් වෙලා ඉවරයි. නවතත් ගෙනියන්න කර්ම ශක්තිය ඉවරයි. අවසාන නිසා යුත උනේ. ඉවර කරගත්තේ නෑ. නැවත සංදි කරගත්ත අර වැඳීමේ අර දුෝෂයේ මානසිකත්වයේ ව්‍යාකරාවේ. එයාගේ පිටියත් අපි නරමිනේට අයිඳ බලන අපේ ඉන්නවා නිසා එයා දන්නේ නැහැ මෙරලා උපන්න කියලා. සිද්ධ වෙන්නේ මොකද? චිත වේලා පරිසන්දිය ලබන ජාති සංජා ජාති පහළ වෙලා ශරීරයෙන් ඊළඟ චිත්තක්ෂණය පටන් ගන්න හදගත්ත ඉදුරු වසු රූපයන්ගේ ප්‍රහාද රූප පහළ වෙලා චක්කු ප්‍රහාදේ සෝත ප්‍රහාදේ ගාන ප්‍රහාදේ ජීවහ ප්‍රහාදේ කියන හතරක් පහළ වෙලා අර කාය ප්‍රහාදයත් එක්ක සම්බන්ධ වෙලා වසු රූපයත් එක්ක සම්බන්ධ වෙලා දසක 70ව දසක නෑ 10ව 7ක් රූප කලාපේ 70වක සම්පින්දනේ හැදිලා චිත්තද රූපයන් පිරිවරාගෙන ඉවරයි පත්වර ගන්න කරගොඩ. දැන් මෙතන මෙල්ල ගියම ಜಾති සංජාති කියන අවස්ථාව ಜಾති සමග එකතුණා. සංජාති අවස්ථාවකට දැන්. ඔන්නේ සංජාතික අවස්ථාවෙන් එක තමයි අපි අද අන්තරාභයික කියලා අර කට්ටිය කියන්නේ. ගන්ධබ්බිය කියන එකේ මූලික අවස්ථාව. ඔන්නේ සංජාතික අවස්ථාව. දැන් මෞගිකව කොහොමද හැදිලා තියෙන්න ඕනෙත් නෑ. යක්ෂ උසක් හෙලිලා තියෙන ඕනෙත් නෑ. එදෙන් බෑ. දැන් ගති ලක්ෂණේ රෞද්‍ර වුණාද? සමහර වෙලාවට ඒක තියෙන මට්ටමනුව තමයි අධ්‍යාව තීරණය වෙන්නේ. බුද්ධලයාගේ ධර්ම මට්ටම තව මිනිත් ගති ලක්ෂණේ ඉක්මවන්නේ නැති එකක් නම්. ඔව් මහා රෞද්‍ර ගති ඇති බුද්ධලයේ වෙලා උපදින්න හේතු කාරගෙන මානසික අධ්‍යයක් ඇති එවන කායිකත්වය ලබන. තමහු මිනිත් භවයේ ගැළපෙන භවයක උපදින්න තියෙනවා. හැබැයි ඒ පාවිච්චින මානසිකත්වය අර සුද්ධ මානසිකත්වයක්වත් නෙමෙයි. හැබැයි ඔතෙන්දි මිනිත් වෙන්න බෑ. මොකද පාප මානසිකත්වයක් අරගෙන කුසල විපාකයේ මේකින් උපදිනා මිසක් නෑ නෑ උපදින්න බෑ. දැන් අර ධර්ම වුණා නම් එහෙම අර විදිහට. එයා යක්ෂ අධ්‍යවකට යනවා. දැන් යක්ෂ අධ්‍යවුල තියෙන සමහර තැන් වල මව කුසේ විපදිනා ඉපදින යක්ෂ කොරද පුතී. ඒ තරම් කොටසක් එහෙමත් තියෙනවා. ඕපපාතී යක්ෂ කොරද පුතී. ඒ කියන්නේ මෞපියන්ගේ සම්බන්ධයක් නැතුව කර්ම ශක්තිය හටගත්ත කලින් ගණී භාවනේ විලා එහෙම හටගන්න එක. අර යක්ෂ වව් කෙනෙකුට නැහැ යක්ෂ ඉස්ත්‍රියෙකුට. යන්න තිබුණා නම් එහෙම. දැන් තා ඔක්කාන්ති වුණේ නැහැ. කර්ම ශක්තියෙන් දැන් අවශ්‍ය පරිසරයේ මෙහෙ යමින් ඊට අවශ්‍ය පරිසරයට උහු ඇදලා යනවා. කුලකට අහු වෙච්ච පර්ණලාමත පර්ණලාමතර ඕන හැටියෙන් නෙමෙයි කුලකට ඕන හැටියෙන් ගෙනියනවා. කර්ම ශක්තියේ වේගයට අහු වෙලා අර සංජාතිකය ගමන් කරන ඔක්කාන්ති ස්ථානීය කරා ගෙනියන්න ඕනද? ඊට අවශ්‍ය පරිසරයේ හැදෙන දුරු. ਉਹ ගැපේ ඔක්කාන්ති වෙන්නේ නැහැ. එතකන් ඔහු ඒ වගේ හැරිසරමින් ඉන්න අර ගන්තබ්බ කියන නේන අර ඔක්කා සංජාතික ශරීරය. සියුම් ශරීරය. අන්න ගැප සකස් වෙන්න අවශ්‍ය කරන පරිසරය හැදුනහම ඒ ගැපට ඇතුල් වෙන අන්න ඔක්කාන්ති වෙනවා. ඊට පස්සේ අර මූලික වෙච්ච මෞපිය වෙච්ච යක්ෂ ප්‍රසංග හරි ඉන්නවා නේද? ඒක හිරුම් ශරීරය ගැන වෙ කියෙන්නේ. ඒකෙන් අනුකූලව හැදිලා නැත්නම් ඒ ශරීරය ඊට අනුකූලව ඒ අභිනිබ්බති කන්දාන පාසු බව කියන එක අරගෙන. ආයතන ප්‍රතිලාභය ලබන්නේ යස පැතිය කියලා උපදින යසකෝ. අනේ කියවත්තා. දැන් අපි තුම අපි දෙකට දැන් ඔක තිය ගැඹුරු වැඩි මිනිහෙක් මැරලා මිනිහෙක් වීම ගැන. අපි ඒකයි හිතුවේ. දැන් මිනිහෙක් වශයෙන් ඉඳලා මැරිලා දැන් ඒ වෙලාවේදී පුද්ගලයා දැන් කර්මක් හේ වෙලා තිබුණා. උපයක් හේ වශයෙන් කර්මක් හේ වෙලා තිබුණා. ඔහු ජීවත් වෙන්න ඕන මරණය. දැන් අපි හිතමුකෝ දැන් එයා කල්පනා කරනවා. මම උදව් උපකාර කරලා තියෙනවා මේ මේ අය. ඉන්න කාලේ කරපු එකක් මතක් වෙනවා. දානයක් දුන්න එකක් මතක් වෙනවා. මං අපි පිළිසත් එකතු කරගෙන ඔක්කොම කරලා ගිහින් නම් හාමුදුරන්ට දානයක් දුන්න හවල් දවසේ. ඒක නම් ඇදලා ආවේ එහෙම. අන්න ගැළපෙන කර්මයේ ප්‍රියාත්ම කරන හැටිද. ඊයර මෙහෙර වෙනවා අර කර්ම වලින්. අර හීනයක් වෙනවා වගේ. එදා වෙච්ච විද්‍යාවේ හාමුදුරුවෝ පන්සලේ හරි ඉන්න. අද අපිට දාන දවසද? ඉක්ම කළා දාන හදන්න එකතු වෙන්න ඕ. දුවේ පුතේ. අර කිව්ව විදිහම මානසිකත්වය ගොඩ නැගිලා එහෙම පසුබලයක් ගොඩ නැගිනවා. දැන් මේ මිනිස් සංකාරයේ ගැළපෙන පසුබලයක්. දැන් එයා මිනිහෙක් වෙලා උපදින ඉතිරයි පරිවර්තනය යන්න ඕනේ. ඒ වගේ පැහැදුණු හිතකුත් තියෙනවා. දානමය පුණ්‍ය ක්‍රියාවකින් පැහැපත් වෙච්ච මානසිකත්වය නිසා ඒ විඥානය පුණ්‍යමය විඥානය. අන්නේ සංකාරයේ එදෙනි ගොඩනගෙන ඒක ගොඩනගිට අවුරුදු 10ක ඉස්සර එකක් වෙන මතුවලා යන්න පුළුවන්. සම්මා විපාකවත්තන්ති කියන විපාකවර්තනයේ සිද්ධ වෙනවා. ඔන්න කර්ම කර්ම නිවිදි ගති නිවිදි වලින් කර්ම මුල් කරගෙන අර මරණාසන්න මොහොතේ මනෝමය වශයෙන්. අන්නේ ඒ විරායි මොලේ කරන්නේ දැන් ඔක්කොම සකස් කරලා ඉවරයි. දැන් එයා බලන්නේ ඇගේ මේ ජීවත් වෙන අවසාන මොහොත නමුත් මනෝමයකයි මනෝමය රෝගියෙක දානි හදනවා. දැන් ඔය වැඩේ කරගෙන ඉවරයි නම් මොකද කරන්නේ? ඔක්කොම හදාගත්තා දානි හරිද ඔක්කොම. අපි දන්නේ දැන් අනික හැදිලා ඉවරයි. කෝඩල්ල එකතනක් අල්ලගෙන අනිත් තැන අත්තරනක් ගාවක් ගිහින් ඔන්න ඕක. ප්‍රතිපත්ති සම්දි වෙන ඉලාවස හොයා ගන්න බෑ. හැබැයි ප්‍රතිසන්දියේ ඉස්සෙල්ලා. අවසේ පසුතලයක් නිර්මාණයලා එපද නිර්මාණාත්මක පරිසරයක මනෝමය කායිකත්වයෙන් එයා ක්‍රියා කරන හිම ලෝකයක වා. ඔය අවස්ථාවක දෙන්නේ මේ පැත්තෙන් ගැලවෙනකොටම පිට වෙනකොටම නැවත සම්දි වීම සිද්ධ වෙලා ඉවරයි. එයා මේ හරයක් නෑ මේ අතරවල වෙලී මිදියන මත දර්ශන වලින් අරමුණු වලින් වැඩක් නෑ කියන අදහස ගන්න අරිහත්ත්වයට පස්සේ හිටපු නැති නිසා නව දානමේ හිතකින් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවත් වීමේ බලාපොරොත්තු වෙන හරගත්ත නිසා මිනිත් පරිසරයක ජීවත් වෙන මානසිකත්වයකින් තමයි යහපත් මානසිකත්වයකින් තමයි එයා ඊළඟ අවස්ථාවටපත් වෙන්නේ. අනිත් චුදවුණකටම පටිසන්ධි වශයෙන් අල්ලාගත්ත කර්මජ කායිකර කාය දසක භාව දසක වාස්තු දසක කියන පූර්ණ කර්මයෙන් හටගන්න මොකද ඉක්මෝලා. චිත්තජ වශයෙන් ඔහු කිසිම පැහැපත් සිස්තේට අනුකූලව මිනිත් පිළිසෙ එකතු කරගෙන ඉඳීමේ මිනිස් ආශ්‍රේ ඉඳීමේ බලාපොරොත්තුවත් එක හැටි කියන නිසා මිනිස් භාවයේ ඉක්මවා නැතර කරපත් එක. ඊට අනුකූල වන්නා වූ සූක්ෂම කය හටගන්න සංජාති අවස්ථාව ඇති වෙනවා. දැන් සංජාතික දාන දෙන්න යනවා මෙහෙම මෙහෙම ඇරිලා දැන්. එයා මනෝලෝකේ දානයක් දෙනවා. අර දුන්නා වගේ. දැන් පුණ්‍ය ශක්තියක් සම්බන්ධ නිසා පුණ්‍යමේ ඍද්ධි බලයක් යාර ලැබෙන නිසා ඕකේ ඉන්නේ තාක්කල් දානේ වර්ධින්නේ නැහැ. යාර ලැබිලා එනවා මේ වී එනවා. හැම සතුටක්ම ඉඳ හේතු වෙන විදිහට යහපත් අපි ලක්ෂණ එනවා. අර තමන්ගේ පිරිසත් එක්ක එකතු වෙලා කරපු කටයුත්ත නිසා ඒ පිරිස අතර නැහැරපු නිසා තමන්ගේ පිරිස අතරින් නම් මිනිස් පිරිස අතරින් අහකට යන්නේ නැති හිතක් හදගත්ත නිසා ඒ හිත මිනිස් ආශ්‍රය ඇතුළු කරගෙන මිනිස් බවට පත් වෙනවා. අනේ මිනිස් සංජාතිය. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අවස්ථාවේ දර්ශනය වගුණ අවශ්‍ය දේ කරලා දුන්නා ඉවරයි. පරාග භෝෂෙන්ද අපොමිලා ගිරිය හදලා දුන්නා වගේ මලේ ගොයයි වාර. අර අවස්ථාවේ දර්ශනය ඔක්කොම ඉවරයි. දැන් දර්ශනය අවශ්‍ය කරන මනෝමය කය හදලා ඉවරයි. සංජාතික කය හදලා ඉවරයි. දැන් ඊට පස්සේ යාර දුකිත විච විදිහක් නැහැ. ලෝකයේ ගන්ධයන් අතර සුගන්ධයක් ඇතුළු කරගෙන. ප්‍රියමනාපයක් ඇතුළු කරගෙන. කර්ම ශක්තියේ මෙවිච්ච හෝ දව්‍යමය මේ භෞතික ලෝකයේ නිමිනී ඉතාම සියුම් සුවඳ වෙන ස්වභාවයෙන් දු. එයාට ආහාර කරගැනීමේ හැකියාව වගේ තත්ත්වයටපත් වෙනා ඒක මුක්තියේ බලනවා. දැන් මේක කියනවා සුගති ගන්ධබ්බය. නැහ මිනිස් ගන්ධබ්බය. දැන් මේ මිනිස් ගන්ධබ්බය යම්කිසි කෙනෙකුට උදව් කරලා තින්නා උපකාර කරලා දෙනවා බෙදී හරියක් උදව් උපකාර කරලා තින්නේ. හිමිකම් ලැබලා තියෙන තමන්ගේ දරුවන්ට හරි මුණුපුරන්ට ආදීන්ට හරි හදලා කරලා දීපු ණය හිමිකම තියෙනවා. එයා මෙයා නැමත මිනිස් උප්පත්තියක් ලබා ගන්න එනකොට අපෝපස්සාන ගන්න සුදුසු වෙන හේතුකාරක තිබෙන කාර්යද ඒ ඉස්සන්ට කර්ම ශක්තිය අර කොම්පියුටරේ අවතේදී යොමු කරනවා වගේ. ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා ඊට. ඔය විලාට බලන තරම වැඩියම උදව් කරලා තියෙන හිත වැඩිලා තිබිච්ච ඉස්සෙල්ලා හිත වැඩිලා කර්ම ශක්තිය ගොඩ නැගිලා තිබුණා. තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේම දුවේකට කරපු උදව්වක්. පුතේකට කරපු උදව්වක්. ඒ දුවගෙන් හරි පුතාගෙන් හරි ජනිත වීමට අවශ්‍ය කරන්නා වූ පරිසාලේ තවාසිය. අර මාතා පිතරෝ සම්නිපාතා මාතුහන් උතුණි හොද්දි කියන්නේ. මෞපිය දෙන්නාගේ එක්වීම ඒ වගේ මෞ ඍතු වැටියක් වීම කියන දෙන්න අර කය මෝරලා වැටිලා පරණ බවට පත් වෙනා ඒ කටිට වෙනක. මෙයාට එන්න විදිහක් නැහැ වෙන දිහාට හිත යන්න විදිහකුත් නැහැ. ඉතින් මේ හැවිල හිටින කොච්චර කාලද? සමහරවල් මෙයා මලාට පස්සේ අවුරුදු 4ක් ගියාට පස්සේ නම් තරුණ වියට පස්සේලා විවාහ වුණේ ඒගොල්ලෝ. අන්නේ අවස්ථාව වෙනකම් අරගෙන ගන්ධබ්බ අවස්ථාවේ හරි වැඩ. අන්න ඊට පස්සේ ඒ කාරණා සිද්ධ වෙනකොටම කර්ම ශක්තිය ගැවුනේ ලැබීම් කාර්යය හිමිකාරය එන්න තියෙන දෙන තම කරපු උදව්වට උදව්පකාර ගන්න සිදු දෙන අරගෙන ඕකන් තියෙනවා. ඒ නිසා මෙතන අතර කාලය තුල පරිසන්ධියත් එක්ක අතරක් හැදෙන්න මෞපිය හැදිලා ඉන්න ඕනේ. ඒ නිසා තමයි කේක් වැඩලාට පස්සේ නැවත මිනිහෙක් වෙලා ඉන්නකොට ඔය අතර කාලයක් වෙනු කරා. සමහර මාස ගානක් සමහර අවුරුදු ගානක් අවුරුදු 7-8ක් අතර කාලයක් ගැන කියෙන්නේ ඔන්න මේ කාලේ. බුදුරජාණන් වහන්සේගෙන් අහන වද්දගොඩ පරිත්‍රාජක ස්වාමීන් වහන්සේ මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑ. ඒ අතර සත්‍යය කුමක් උපාදානයකින් ජීවත් වෙනවා? වද්ද මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑ. එකල්දි මම සංහාව උපාදානයකින් ජීවත් වෙනවා කියලා කියනවා. වද්දගොඩ සූත්‍රයේ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑ මේ අතර සංහාව උපාදානයකින් ජීවත් වෙනවා කියලා කාලය. එන අපිට ඒක කවන්න බෑ. බුදු දෙනා කවන්න බෑ අපි. ඒක පිළිගන්න බෑ. චුතියේ අමතරව ප්‍රතිසන්දියක් නැහැ කියන්නේ කවුරු හරි දුබාරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ අතිවිශේෂ ඥානීය මතකලා දුන්න එක ශරීර සාමුල විග්‍රහ කරලා දුන්නේ. උන්වහන්සේගේ ඥාන ශක්තිය තිබෙනවා බුදුරජාණන් වහන්සේ මානවරයා. එහෙනම් ඒකත් බුද්ධ අනුමතයෙන් ලැබෙච්චද. චුතියේ අමතරව චිත්තක්ෂණේවත් අතරක් නැහැ කියන එක බොරුවක් කරන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ දෙක සිද්ධ වෙන්නේ කොයි කොයි තැන්වලදද තේරුම් ගන්න බැරුව. මෙතන මරණ ප්‍රතිසන්දිය බරිය කියලා ගත මුලා. එනේ අපි පැතිලා තියෙනවා. පොතේ ගැටුමක් ওই ධර්ම දෙකේම නේ. අපි ධර්මේ පැතිලත් නැහැ. ඒකත් හරි. සූත්‍ර පිටකේ පැතිලත් නැහැ. ඒකත් හරි. අන්තරාභව වාදය දාගෙන ඉන්න හදාගන්න පැතිලෙවිලක් නිසා. ඔය වදින්න අන්තරාභව කිය කිව්වොත් එහෙම කියුවාම මහායාන අදහසක් කියන ප්‍රතික්ෂේප කරනවා. සංජාතික කියන එක නේ අපි ධර්මයේ ජාති සංජාතික කියන අවස්ථාව දෙලා තියෙනවා. ජාති සමග එක්වන්නේ සංජාතිකයි. මෙන්න මේලා සංජාතික අවස්ථාව තමයි වැඩි කාලයක් ගත වෙන්නේ. ඒ කාලේ තමයි සංහා උපාදාන කරගෙන ජීවත් වෙන්නේ. තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙනවා කියනකොට ලෝකේ තණ්හා කියන දේ නිකන් ඉපද වෙනවා. අනිපා සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි ඔක හොයලා බලන්න ඕනේ. දෝරියෙන් ගෙඩියක් ගෙනාවා කිව්වහම හටුවක් තරන් එනවා, ඇතුලේ ලිල්ලක් තරන් එනවා, මඩේ තරන් එනවා, ඇටේ තරන් එනවා, ඔක්කොම එකට අරගෙන. අපි එක නමක එකක් කියනවා කිව්වා. එකක් විතරක් නෙමෙයි කියන්නේ. ගන්නක බත්තික. එනිම් බත්තික විතරක් නිකන් ඉන්නේ. ඒක තමයි විගාන දුක් තියෙන එකත් එකම තමයි ඉන්නේ. බදේ විගාන එකම ගන්න කියලා බත් විගාන කි එහෙම ඉල්ලන්නේ නැහැ. එක වචනේ කතා කරලා මේක සම්බන්ධ අනිත් කටයුතු ඒකනම් කියදෙනවා. දැන් සංහාව ආහාරගෙන ජීවත් වෙනවා කියනවා අපි දකින්න ඕනේ. තණ්හාව මොන මොනවායක බැඳීද ලෝකේ පහළ වෙන හැටි බුදුරණන් හිතේ දේශනා කරලා තියෙනවා. තණ්හාව කියල එකක් අනිකර පහළ වෙනවා. නැන්න හේතුඵල සම්බන්ධතාවයක වැරක් ඇති පහළ වෙනවා. දැන් මේක දකින්නත් ඕනේ. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා සම්පවිද්ධ සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්පවිද්ධ සමගී තියෙන. විඥාන පත්‍ය නාම රූප විඥාන සම්පවිද්ධ ඒකත් සමගී තියෙන. නාම රූපත්‍ය සරාචා නාම රූප සම්පවිද්ධ නාම රූප සමගී තියෙන. සරාචන පත්‍ය පසෝ සරාචන සම්පවිද්ධ ඒකත් කරන්නේ තියෙන. පස පත්‍ය වේදනා පස සම්පවිද්ධ වේදනා වෙනුන අර ඉතුටි ඔක්කොම තියෙන. වේදනා පත්‍ය තණ්හා වේදනා සම්පවිද්ධ තණ්හා උපාදාන කරගෙන ජීවත් වෙනවනම් අවිද්‍යා සංකාර විඥාන නාම රූප හලආයතන ස්පර්ශ වේදනා කියන ඔක්කොම ඉන්නෝ එක පිට සම්පින්දණයක් පිටට සමගී තියලා තියෙන තණ්හාවත් එක්ක. එයා ඔතින් සම්බන්ධ වෙනකොට එයා ජීවත් වෙනකොට තණ්හා බුද්ධිය ගන්න. දැන් තණ්හාව කියන්නේ ඒක ප්‍රියමනාපය කියලා ගන්න ආස්වාදයෙන් ගන්න එක. ආස්වාදයෙන් බැඳලා ඒ දේ හසු කරනවා. ඒකට ගෝචර වෙන්නදී අවිද්‍යා සංකාර විඥාන නාම රූප හලආයතන ස්පර්ශ වේදනා ඔය ඔක්කොගේ සම්පින්දණයෙන් තමයි තණ්හා විද්‍යාව ආවේ. එනම් මේ රෝගී යන් දව ව්‍යවස්ථාව සම්බන්ධ වෙච්ච තැන පටන් ගෙන. චක්කුච්ච පරිච්ඡ රූපේච උපදී චක්කු විඥාන. සින්නාසගටි පස්සෝ. පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය සංඛා. සංඛා එදින්න ඔය විදිහේ තියෙනවා. සෝතංච පරිච්ඡ සද්දේච උපදී විසෝත විඥාන. කන තියෙන්න ඕනේ, හබ්දේ තියෙන්න ඕනේ, අපි විරයි සංඛා කස්සෙත්. සෝත විඥානේ තියෙන්න ඕනේ. සින්නාසගටි පස්සෝ. ඒ නිසා කන්ද ස්පර්ශය තියෙන්න ඕනේ. පස්සපත්‍ය වේදනා. ඒකෙන් හරියට වින්දනය තියෙන්න ඕනේ. වේදනාපත්‍ය තණ්හා ඒක ඇලුම් කිරීමක් තියෙනවා. එහෙනම් තණ්හා බුද්ධිය ගන්නකොට ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්නේ දිව රසේ කය පොට්ටබ්බේ මන ධර්ම තියෙනවා. ඔය ආයතන දෙකන සම්බන්ධ වෙච්ච ඒකේ අවසේ නාම රූප පද්ධතිය තියෙනවා. එහෙනම් තණ්හා උපාදානය කරන ඔය ආධ්‍යාත්මික අවස්ථාවේ ජීවත් වෙනවා. ඒතර ඒකාන්තේම සූක්ෂම කායික ශක්තිත් එක්ක තියෙන සම්බන්ධය ඔක්කොම තියෙනවා.
අන්තරාවේ
කියලා ඔව් නේ අන්තරා භවයේ කිව්වේ ඕකටයි අතර අතර පවතිනා වූ භවසභාවේ අන්තරා භවය කියන වචනේ කිව්වේ ඒ කියන්නේ මිනිහෙක් හෝ මැරිලා තවදෙනක මස්ලේකයක් තුල වැඩෙනකම් ඊ අතර තුර යම් කිසි මෞපිසයට ගියේ නැති මෙතනින් මල මේ ශරීරය අත්හැරලා ඔය අතර කාල සීමාවක සත්‍යයගේ පැවැත්මක් තියෙනවා නම් ඔය පැවැත්ම තමයි ගන්ධබ්බය කිව්වේ ඒකයි අන්තරා භවයේ කියන වචනේ පින්දී ඔය කියන ආහාරය ඇතුළු කරගෙන භව කියන්නේ නිර්මාණය වෙනවා. ඒ ආහාරයක් ඇතුළු කරගෙන නිර්මාණාත්මක භාවයක් තියෙනවා කියන එක තමයි අන්තරාභව කියන කියා දාන්නේ.
මහායාන අදහස්
තමයි මහායානී ගන්න වෙනස වෙන්නන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ සත්‍යය මෙතනින් මැරිලා හිටන් බලා කියන එක නැති අදහසක්. ආත්ම දෘෂ්ටියට ගන්න. එයා කියන්නේ සත්‍යය කියලා කියන්නේ මේක ඇතුළේ තියෙනවා මේක ඇතුළේ තියෙන නිසා එයක් ගියා. නේ සත්‍යය මැරිලා නේ. ඒක නිකන් සත්‍ය ජීවත් වෙනවා කියන එකයි.
ගන්ධබ්බවස්ථා.
අන්න ගන්ධබ්බවස්ථාව කියන්නේ ගන්නේ ඒකයි. ගන්ධබ්බවස්ථාව කියන්නේ පින්නන්නේ මොකද්ද? ඔය අවස්ථාව තමයි අර අන්තරාභවය කියන්නේ ඒගොල්ලෝ වැරදිච්චියකින් යන්නේ. නේ ඔබ පේනවාද? වැටි බැලුවාම හරි දකින්න පුළුවන් මෙතනින් මැල තව දෙන්න යන්නේ සතිය. බුදුරජාණන් වහන්සේ දෙන සතරමන් සංධියක උඩ මහත් තලයේ තියලා බලා ඉන්නකොට. පාරේ යන අය. කඩවලට ඇතුළු වෙන අය. කඩවලින් පිට වෙන අය. ඉඳ ගිහිල්ලා ආපහු යන අය. මේ ආකාරයෙන් නොඒක ආකාරයෙන් ධ්‍යාත්මිකව මිනිස්සු දකින්නේ කොහොමද? ඒ වගේ මං චුති උපපාද ආනෙන් ලෝකේ වළන වෙලාවේ මේ ලෝක සත්‍යයන්ගේ ක්‍රියාකාරී ඒ ආකාරයෙන් දැක්කා කියලා. දැන් හොඳට පැහැදිලි දේශනාවක් තියෙනවා හොඳට පැහැදිලි. මේක ගෘහයකට උපමා කළා. අනේක ಜಾති සංසාර සම්දායේ තනනි විදිහ ගහකාරකම් ගාවේ සම්තුන් දුක්ඛා ಜಾති පුනප්පරණ ආදී වදී. ඒ කියන්නේ මේ ගෘහ කාරකය. මේ ගේද උපමා කළේ මේ හරියට. ඉතින් ඒක නිසා තමයි වෙන්නේ ගේකට ඇතුළේලා ගේකින් පිට වෙනයි තව ගේකට ඇතුළේ වෙනයි මේ පාරේ හරි ගන්නයි දැක්කා වාගේ මේ සතර ගමනේ මේ චුටිපටි සම්දි කරගෙන යන මේ දුකුපාඥානේ බලනකොට මේ ලෝක සත්‍ය උපදින හැටි චුත වෙන හැටි අතර ක්‍රියාත්මක වීම මම මේ විදිහට දැක්ක කටි ලොකුම වගේ පෙන්නනවා. ඊතර කොහොමයි මේ පැහැදිලි කරපින්න මේ අතර කාලය ඇතුළේ දැරිසරන්නා වූ යම්කිසි ආත්මීය මොනවා යම්කිසි මනුෂ්‍ය ස්වභාවී පංචස්කන්ධ ක්‍රියාවලිය සූක්ෂම සිද්ධ වෙන බව. ඉතින් ওই සිද්ධ වෙන ක්‍රියාවලියේ ආස දෘෂ්ටියේ බහගන්නේ ඇති එකක් තියෙනවා කියන දෘෂ්ටිය නිසා. මේක හේතුඵලයක් නිසා ගන්න හේතුඵල පරම්පරාවක් කියලා දැනගත්තා. අන්න ආස දෘෂ්ටිය එතන පිටිනවා. අර දර්ශනේ කියන පේනවා. ඒකයි කියන්නේ. දැන් අපේ ස්වාමීන් වහන්සේ නම රබිදාපිය පිළිවෙල විසාරව ස්වාමීන් වහන්සේ නම මම හෙව ආත්ම දෘෂ්ටියේ වැටෙන්නේ නැද්ද ඔය විදිහට පිළිගන්න. මෙතනින් එහෙම කරලා කීදේට යනවා එහෙම ගියා පිළිගන්න. එහෙම වෙන්නේ නැද්ද කියලා. මොකද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් මෙහෙම අපි ඉන්නේ දැන් මේ දොරවල් දෙකක් තියෙනවා. එක පැත්තක දොරක් තියෙනවා අනිත් පැත්තේ පිට වෙන දොරක් තියෙනවා. මොකද මේ වෙනකොට දැන් මේ මස්ලේ සහිත මිනිස්සු. අර දොරෙන් ඇවිදලා ඉතින් මේ දොරෙන් පිටේලා ගියෝ. අපිට කියන්න බැයිද? මම දැක්කා මිනිහෙක් ඒ දොරෙන් ඇතුළට මේකෙන් පිටේ යනවා කියලා. පුළුවන්. මම ඒක ආත්ම දෘෂ්ටියෙන් නම් වෙන දෙයක් කියන්න පුළුවන්. ඒ මොකද? මිනිහෙක් ඇවිද යනවා මම දැක්කා මේ දොරෙන් ඇතුළට මේක යනවා කිව්වොත්. කවුරු හරි කිව්වොත් ඕක ආත්ම දෘෂ්ටියෙන් නම් වෙන්නේ නැද්ද? ඔරිය දැක්ක කිව්වොත්. අපි ඒක විසඳන්නේ කොහොමද? අපි ඉන්නේ මෙහෙම. මොහතක් ගානේ වෙනස් වෙන විපරිණාමයකට පස්සේ රූපාකාරයක් මේ රූපය කියන එකට අපිට හොඳට පැහැදිලි විද්‍යානුකූල පිළිතුරක් දෙන්න පුළුවන්. එකාකාරව මේ රූපේ එකාකාරව එක දැනකෙදි ඇයිපිය ගන්න මොහතක්ව පවතින විපරිණාමයකට පස්සේ පරිවර්තන වෙනස් වෙනවා. එක සැරයක් ඇයිපිය ගන්න දෙවෙනි සැරේ ඇයිපිය ගන්න දැක ඉතලා රූපෙ නෙමෙයි තව ආකාර රූපයක්. මේ වෙනසේ. එහෙනම් අර ඉතලා දොරකඩෙන් අතු වෙන එක ලෑහලා ගිය යම්කිසි ආකාර රූපස්කන්ධයක් තිබුණා. අනිත් දොර ළඟට යනකොට ඒ රූපස්කන්ධය එදීම තිබුණා. වෙනස් වෙනවා. එන හිතෙන් දියන් කිසි වේදනා ස්වභාවයක් දැනුණා. ඒ වේදනා ස්වභාවය අරබර යන කරත් ඉඳීම තිබුණා. ඒකත් වෙනස් වෙනවා. ඉතින් දියන් කිසි සංඥා ස්වභාවයක් තිබුණා. පළවෙනි දොරෙන් ඇතුළ වෙනකොට යම් කිසි මානසික සංඥාවක් ඔහුගේ තිබුණා. අර පිට වෙන දොර ළඟට යනකොට ඒ සංඥාව එදීම තිබුණා. වෙනස් වෙනවා. ඒකත් වෙනස් වෙනවා. යම් කිසි සංඛාරයක් ගොඩනැගිලා තිබුණා නම් ගොඩනැගිලා තිබුණා නම් ඇතුළ වෙන දොර ළඟට. අර පිට වෙන දොර ළඟදී ඒක තිබුණා. වෙනස් වෙනවා. එකෙදි විනේක යම් කිසි විඥාන ස්වභාවයක් තිබුණා ඇතුළෙන් දොර ළඟදී පිටෙන් දොර ළඟදී තේ විඥාන ස්වභාවය එහෙම නේද වෙනස් වෙනවා. එහෙනම් මෙතනින් අර පියවරක් පියවරක් වාසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ වෙනස් වීම වුණා. ඔය රූප වේදනා සංඥා සංකාර පහෙන් අහගේ සත්‍යය බලවන්නත් බැරි නේද? මෙතනින් ඇතුළෙන් විනිහ අතරින් ගියා කිව්වම ආසෘතියට වැටෙනවාද ඔක දැක්කා. අනිත් ආසෘතිය අහකලා බැලුවද යනවා දැක්කේ නැද්ද? පැහැදිලිවම දැක්කා. ඒවලුරින් ඇතුළේ තියෙන්නේ අතුරු පිටේලා ගියා. පැහැදිලිවම දර්ශනයට අහු වුණා. දැන් දර්ශනයට අහු වෙච්චදී අපි කියනවා මම මෙහෙම එකක් දැක්කා කියලා. එහෙනම් ඔයාලා ආසෘතිය දින අපි හරිද? අන්න ඒක. එහෙනම් මෙතනින් කෙනෙක් මැරිලා තව කෙනෙක් යනවා දැක්කා කිව්වොත් ඔයා ආසෘතිය දරනකොට ඔය දාලා වෙනසක් තියෙයි. ඔයා ඔයාලා ඔකම නේද? එහෙනම් ආසෘතියට වැටෙන්නේ නැහැ. ඔරු පිළිගත්තා කියලා. හැබැයි මෙතනින් ගියේ ගාම ඇතනින් ගියේ කියන එකයි මම පිළිගන්නේ ඕකමයි කියලා දැන හිටියු. ඒ වෙනස ගැන දැක්කේ නැත්නම්. ඔහු ආත්ම දෘෂ්ටියෙන් බුද්ධයෙක් යනවා එනවා. හරි වශයෙන් ගත දෘෂ්ටියේ ඉන්නවා. ඔහුට ආත්ම දෘෂ්ටිය තියෙනවා. හරි යනවා එනවා ඔක්කොම දකින්නවා. නමුත් මේ අපිට මේ දකින්න දර්ශනය මේක වුණාට මෙහි යථාර්ථය මේකයි කියලා දැක්කේ නම් දෘෂ්ටිය නේ. ආත්ම දෘෂ්ටියෙන් තොරව අර සිද්ධියේ තියෙම දකින්නවා. අන්න ඒකයි වෙනස. ඉතින් අර විදිහට කියනකොට යනවා දැක්කොත් ආත්ම දෘෂ්ටියට වැටෙනවා. යන්නේ නැහැ කියලා දැක දෙතේ දෘෂ්ටියට වැටෙනවා. අර ආසව දෘෂ්ටියට වැටෙනවා. අනික දැන් නැහැ කිව්වොත් දෙතේ දෘෂ්ටියට වැටෙනවා. යන්නේ නැහැ කිව්වොත්. ඒක වෙන්නේ නැත්තේ මොකද? ওই දෘෂ්ටි දෙකේ වැටෙනවනේ කොහොමද? යනවා දැක්ක කිව්වොත් ආසව දෘෂ්ටියට වැටෙනවා නම් ආසව දෘෂ්ටියට වැටෙනවා කියේ. මේ යන්නේ නැහැ කිව්වොත් එහෙම උච්චේ දෘෂ්ටියට වැටෙනවා. ඒකිනු බේරෙන්නේ නැහැ. අන්න එන්න අපි ඒක දැක් ගන්න ඕනේ. යනවා කියනවත් යන්නේ නැහැ කියලා ඇත යනු නැත යනු අන්ත දෙක. ඇත කියන නැත කියන අන්ත දෙකේ යථාර්ථය දකින්න. හේතුඵල ක්‍රියාදාමයේ දකින්න. ඒතර ඇතිකේ පේන්නේ නැති වෙනවා පේන්නේ මේ හේතුඵල ක්‍රියාමයේ දින මායා දර්ශන විතර. ඇති වෙන එකක්වත් නැති වෙන එකක්වත් සම්බන්ධ කරලා නැහැ. ඇත්ත බලන්න බැහැ කියලා දකින්න.
වෙනස් වීමයි.
අනේ වෙනස් වීම තියෙනවා. වෙනස් වීමක් හැමදේම බැන වෙනවා. වෙනස් වීමේ මායා දර්ශන තමයි ඇතිකේ නැතිකේ අපි දකින්න.
ඒතර අර අන්ත දෙකෙන් වැටෙන්නේ
නැහැ. ඒතර අන්ත දෙකේ වැටෙන්නේ. විපරිණාම. විපරිණාමික ස්වභාවය අහකරපු කිරිමස්තුවක් ලෝකයේ. එහෙනම් ඇත කියන එකෙත් නෑ නැත කියන එකෙත් නෑ. ඇතිසේ වෙන්නේ නැතිසේ වෙන්නේ විපරිණාමික ක්‍රියාවලියේ අතරමැදි අවස්ථා. ඒකයි මායාදර්ශ. ඇති වෙනවා පේනවා නැති වෙනවා පේනවා. මායාවේ බිහිලා ඇත දකින්න බැරි නිසා කිව්වේ ඇත නැත කියන අන්ත දෙකින් ඇත දකින්න බෑ කියලා. විපරිණාමික ක්‍රියාවලිය හේතුඵල චක්‍රානුසාරයෙන් සිද්ධ වෙනවා. අනිත් චක්‍රේ බලපුවාම මේ විපරිණාමික ක්‍රියාවලිය එකිනෙකට ඈදෙන ආකාරය වැඩි වෙනවා. අනිත් උදේ පිළිපෙණ එක වැඩිලා නෑ. ඇතනට අත දෙකේ නැහැ. මේකෙම වෙලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මිනිහෙක් මැරලා තව දිනක උපදින ක්‍රමය ඕකයි. අනුකූලවන්නා මානසිකත්වයෙන් තුලින් ಜಾති සංජාති වෙලා ඔක්කාටි වශයෙන් මස්ලේ කය හද ගන්න ඔක්කාටි වශයෙන් බරටික ඇතුල් වෙලා අභිනිබ්බතිගේ අභ්‍යන්ත නිර්මාණය තුලින් මේ මාසමේ හරියේ නිර්මාණය පටන් ගෙන ගොඩ නැගිලා කණ්ඩාන පාතු භාව කියලා ඉතලකට තියුම් ශරීරයෙන් අර සංඥා දැන් ගන්න මස්ලේ ශරීරය කාස්ත්‍රේ කරගෙන ආයතන නම් පරිලාභ වෙන. ඒ ඇසකන්දිව රාජ ශරීරයේ මාසමේ ඇසකන්දිව රාජ ශරීරයේ ආයතන වලට මස් කරගෙන ඒවත් ලින් ගොඩනගාගත්ත ප්‍රයත්න තුන ආය ආයතය. අන්න ආයතන ප්‍රතිලාභ. මේ ඔබට කියන සත්‍යයගේ බලය. සියුම් පැත නොපෙන්නේ බෑ. නොපෙන්නේ බත නොපෙන්නට බුදු පියාණන් වහන්සේ ආරණ අනිකෙනෙක් කොහෙද දැක්කේ නේ. එයා බුදු පියාණන් වහන්සේ දැකලා රාවක ඥානයට ගෝචර වෙන පරිත්තන අවපා චක්‍රයේ සිද්ධ වෙන ආකාරය දේශනා කළා. දේශනාව ශ්‍රවණය කරපුවා රාවකෙට ගෝචරයි. මූල මූලික ගෝචර වීම සර්වත සාධාරණයි. ඒක අනික් කාට කරවත් ලබන්න බෑ. ඉතින් ඔකෙන් දේරුම් ගන්න ඕනේ උප්පත්තියක් ලැබෙන අවස්ථාව සිද්ධ වෙන ආකාරය.